ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුම බුදුමාන විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මේ උදර්පණ නීතියන්නෙන් හඳුන්වන්නේ යම්කිසි රටේ කරපු වරදකරුවෙක්, රටේ වරදක් කරපු පුද්ගලයෙක් තවත් රටක සිටිනවා නම් ඒ රටත් එක්ක සම්බන්ධතාවය ඇතු ඔහු ගෙන්න ගන්නත්, ඒ රටක කෙනෙක් මේ රටේ සිටිනවා නම් ඒ රටට බාර දෙන්න.
ඕනි ප්ලීස් ගරු නියෝජකාරක සභා සභාපතිතුමා මුලස්ස කමනාත්.
එතකොට මේ ලෝකයේ තියෙන ඉතාමත්ම පිළිගත් සම්ප්‍රදාය. හැබැයි මේ පිළිගත් සම්ප්‍රදාය ඇතුළෙත් අපේ රටේ තියෙන මූලික නීති 1977 අංක 8 නීතියේ මේකෙත් යම් සීමා තියෙන. මේ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නට එහෙම නැත්නම් වරෙන්තුවක් නිකුත් කෙරුවොත් ඒ තැනැත්තරත් පුළුවන් ඒ පිළිබඳව යම් කිසි තමන්ගේ කරුණු කියන්න. ඒ කියන්නේ පුද්ගලයෙක් සම්බන්ධයෙන් දේශපාලන හේතුවක් මත නම් මේ ඉල්ලන්නේ. එමත් නැත්තම් මේක ඉල්ලන්නේ ආගේ ලේ ආගම ජාතිය මත නම් අන්න එවැනි අවස්ථාවකත් මේ පිළිබඳව කරුණු කියාපාන්ට ඒ පුද්ගලයාට ඉඩ ලැබෙනවා. එම තමයි මේ නීතිය හදලා තියෙන්නේ. කෙසේ වෙතත් මං අපේ අනිකුත් අය කතාවත් එක්ක එකඟ වෙනවා. අද අපේ රටේ මීට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ දන්නවා අපේ රටේ එක පැත්තකින් විවිධ රටවල් වල ඉන්න විවිධ වශයෙන් අපේ චෝදනා ලබපු අපරාධකාර මේ වරදකරුවෝ එහෙම නැත්නම් සැකකරුවෝ වගේම අපේ රටේ අද තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් හිත මම දකින්නේ අපේ රට භාවිතා කරලා අපරාධ කරන පුද්ගලෝ විශේෂයෙන් මේ පාතාලය හා සම්බන්ධ ගැටලු වලදී මට පේනවා රජයක් හැටියට මෙතුමන්ලා කතා කරන කතා කිරීම අනුව ටිකක් මුනිවත රකින්න ගතියක් මට පේනවා. ඒ කියන්නේ අපි දැන් තුර්කිය හා සමග වාගේම දැනට ලෝකේ කතා කරන සමහර මැදපෙරදිග රටවල් එක්කත් මේ එක්ස්ට්‍රැඩිෂන් ට්‍රීටිස් හයි කර ඇති කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මේ රට අද බැලුවොත් විශාල ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ අහුවෙන තොග අරන් බැලුවොත් ඒ තොග ලංකාවේ පාවිච්චි කරලා ඉවර කරන්න බැරි තරම් තොග අහුවෙනවා. ඉතින් එවැනි අවස්ථාවල මේ පුද්ගලයන් ගැන විවිධ මේ පුවත්පත්වල වාර්තා පළ වෙනවා, පොලිසිය සමහර තොරතුරු එනවා. නමුත් ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපේ තියෙන ඉතාම මන්දගාමී ක්‍රියාපිළිවෙතක්. ඉතින් මේ කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ. මම මේ අතර යොමු කරන්න කැමති විදා ප්‍රධාන කාරණාවක් ගරු කාරක සභා සභාපතිතුමනි, අපේ රට දූපතක්. මං හිතන්නේ හිටපු හමුදාපතිතුමා මෙතන ඉන්නෝ, ෆීල් මාර්ෂල්තුමා. එතුමා මට වඩා මේ කරුණු දන්නවා. ලංකාවේ ඉස්සර වෙලාම මේ ස්මග්ලින් ඇති වුණේ 70 ගණන් වල. ඒ කාලේ කල්ලතෝණි කියලා ප්‍රශ්නකුත් තිබුණා. ඊට පස්සේ දැන් සම්පූර්ණයෙන්ම මේක දැන් මේ මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ලංකාව යොදා ගන්න තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් විශේෂයෙන් කේරළ ගංජා, ඒ වගේම හෙරොයින්, ඊළඟට එකැස්ටසි වගේ ආදි වශයෙන් තියෙන පෙති වර්ග විශාල වශයෙන් ලංකාවේ භාවිතා කරනවා. මේක අපේ තරුණ පරම්පරාවට මහ දැවැන්ත ප්‍රශ්නයක්. මම හිතනවා අපේ රටේ මේ තත්ත්වය වෙනස් කරන්න නම් නීතිය විතරක් මදි, මේවා ගෙනේම වැළැක්වීම සඳහා මේ එක්ස්ට්‍රැඩිෂන් ට්‍රීටිස් එක්කම කළ යුතු තව දෙයක් තමයි මූද ආරක්ෂා කිරීම. මූද ආරක්ෂා කරන්නේ නැත්නම් මේක කරන්න බෑ. ඒ නිසා සමහර වෙලාවට දැන් උදාහරණයක් වශයෙන් ඉරානය වගේ රටක් ගත්තොත් ඒකේ ත්‍රිවිධ හමුදාවක් නැන්නේ, එක හමුදාවයි තියෙන්නේ. ත්‍රිවිධ ඔක්කොම තියෙන එක ඇතුලේ. මම දැන් කියන්න දන්නේ නැහැ ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා. වර්ග තුනම තියෙන එකට රෙවොලූෂනරි ගාඩ්ස් කියලා. ඒකේ අතන තමයි ඒගොල්ලන්ගේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව තුනම තියෙන. මං කියන්නේ එහෙමක ලංකාවේ කරන්න පුළුවන් කියලා. නමුත් අපේ නාවික හමුදාව ශක්තිමත් කිරීම, එහෙම නැත්නම් කෝස්ට් ගාඩ් එකේ ඒක යටතේ හදලා කෝස්ට් ගාඩ් එකක් දාලා ඒ ගෙනේම් නවත්තන්න අපිට යම් ක්‍රමවේදයක් තියෙනවා නම් තාක්ෂණය පාවිච්චි කරලා. මං හිතන්නේ මේක ඉතා වැදගත් දෙයක්. මොකද අපි එක්ස්ට්‍රැඩිෂන් ට්‍රීටිස් කියලා ආයි කිරුවට ඒ රටවල් අපරාධකාරයෝ මෙහෙත් නැහැ, අපේ අපරාධකාරයෝ එහෙත් නැහැ. මං බලලා තියෙනවා මේ කාලය තුළ කොච්චර අය එහාට මෙහාට ගෙනහිල්ල තියෙනවද. මං හිතන්නේ බොහොම ඇතින්න නැති තරක්. එමෙක නැහැ. මොකද ඊට මේ වෙනුවට තියෙන වෙන වෙන ක්‍රම තියෙනවා. මොකද හේතුව ඒ වාගේ අයට දැන් අපි දන්නවා අපේ රටේ ත්‍රස්තවාදී තර්ජනයක් තිබුණා. ත්‍රස්තවාදී තර්ජනයේ තිනොට ලංකාවේ අපරාධ කළා ඔය මේ රටවල් වලට පැනලා ගියා. ඉතින් කවදාවත් ඒ රටවල් මේ එක්ස්ට්‍රැඩිෂන් ට්‍රීටි එකක් නෙවුවද අපිට. ඒගොල්ලන්ට කන්න බොන්න දෙන තියාගෙන හිටියා. ඉතින් ඒ නිසා මේ පනත් වලින් තියෙන සමහර අංශ වලින් අපිට පේන දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මකුනේ නැහැ කියලා මගේ අදහස. මේ බොරු වැඩ. ප්‍රාථමිකව ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ. අන්තිමට මේක මම දා අපි දන්නා අවුරුදු 30ක් යුද්ධයක් තිබුණා. මේ රටේ හිටපු අපරාධකාරයෝ ටික මෙහෙ මිනි මරලා ඔක්කොම පැන්නේ වෙන රටවල් වලට. එතකොට මේ පනතාවේ 77. එතකොට පනතානුව කොමන්වෙල්ත් රටවල් වල, ඒ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටේ අපරාධයක් නම් ඒ අපරාධය ඒ රටෙත් අපරාධයක් නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලයෝ ගෙන්නන්න මේ පැත්තට සාකච්ඡා කරන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි ඒක වෙලා නැහැනේ. ඒක උනේ නැහැ කවදාවත්. උනේ නැත්තේ මේක යටතේ එනකොට ඒ අයට පුළුවන් තමන්ටම ආවේනික පදනමක් හදාගෙන ඒ රටේ නඩුවක් දාන්න. ඒකට තමයි නිදේශපාලන හේතුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අයව අත්අඩංගුවට අරගෙන එයාට යම් කිසි දඬුවමක් දෙන්න උත්සාහ කිරීමක් හද හුවා දක්වන්න පුළුවන්. මේ නඩු දීර්ඝ කාලයක් ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා අන්තිමට ඒක සිදුවෙන්නේ නැහැ. මේ පනතෙත් තියෙනවා. මම මේ පනත මෙතන කියවන්න කාලය ගත කරන්නේ නැහැ. මගේ කාලය සීමිත නිසා. නමුත් ඔබතුමාලා දන්නවා මේක ඇතුලේ තියෙනවා එවැනි තත්ත්වයක් ඇති වුණොත් කොහොමද පුද්ගලෙක් නඩුවක් දාන්නේ කියලා ඉතේ රෙහිව. ඉතින් ඒකේ රිහව නඩුවක් දාපු අපිට ට්‍රැඩිෂන් එකක් වෙන්නේ නැහැනේ. ඉතින් ඒක පාදක කරගෙන අපරාධකරුවන් කී දෙනෙක් මිනි මරපු බෝම්බ ගහපු කී දෙනෙක් අදටත් විවිධ රටවල ජීවත් වෙනවද? සමහර අය වෙනනම් වලින් ජීවත් වෙනවා, සමහර අය ඇත්තනම් වලින් ජීවත් වෙනවා. හැබැයි ඒකට ගේන්නේ මොකද්ද? මේක කෙරුවේ අපේ දේශපාලන බලය ලබා ගන්න කියන විතරයි කියන්නේ. ත්‍රස්තවාදය ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒ தত্ত্ব යටතේ මං හිතනවා අපේ රට වෙනදාට වඩා කල්පනාකාරී වෙන්න ඕනේ. මං දැක්කා හැම අවස්ථාවකම බලය බෙදා හැරීම ගැන කතා කරනවා, නීතිය ලිහිල් කිරීම ගැන කතා කරනවා. බොහොම හොඳ දේවල්. ඒවා ඉතාම හොඳයි කතා කර කර ඉන්න. හැබැයි ප්‍රායෝගිකව කරන්න ගිය දවසට තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මේව කරන්න ඕනේ. නමුත් මම කියන්නේ මේක ප්‍රායෝගික වෙන්න අපි මේ දූපතක් තියෙන්නේ. මේ දූපත ඇතුලේ පසුගිය අවුරුදු 50 නැත්තම් 40 මොන මොන ආකාරයේ බාධක වලට අපිට මුහුණ දෙන්න වුණාද? ඒ බාධක මැඩපවත්තන්න පුද්ගලයෝ බොහෝ දෙනෙකුට ජීවිතය දන් දෙන්න වුණාද? පුද්ගලයෝ බොහෝ දෙනෙකුට තමන්ටම යම් ආකාරයක ප්‍රශ්න ඇති කරගන්න සිද්ධ වුණාද? ඒව ඇති වුණේ ඇයි කියලා අපි හිතලා ඒකට උත්තර හොයන්න අපිට කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද බැලුවොත් අපේ අනිත් කතිකයෝ කියවාගේ අද මේ රට කුඩු වලින් පිරিলা. අහුවෙන්නේ කිලෝ ගණන්. මං හිතන්නේ අපේ ඉතිහාසයේ කවදාවත් එහෙම දෙයක් තිබුණාද කියලා. කතා කරුවොත් කතා කරනවා අහවල් පළාතේ කේරළ ගංජා අහුවෙලා තියෙනවා කියලා. එතකොට ඒ කේරළ ගංජා කුඩු ඒ වගේම මත්පෙති බොනවා. ඒ බොන බෝඩර් එක ආරක්ෂා කරගන්න බැරුව අපි කියනවා නීතියක් ගේන්න ඕනේ, නීතියෙන් සම්බන්ධ බෝඩර් එක ආරක්ෂා කරන්න බැයි ඉස්සෙල්ලා. මං අහන්නේ මූලික වශයෙන් ඉස්සර මට මතකයි 70 දශකේ සිරිමා මැතිනි ඉන්න කාලේ මේ තිබුණා මේ ලංකාව වටේ විශේෂයෙන් නැගෙනහිර උතුරු වෙරළේ තිබුණා මේ මුර ස්ථාන හදලා හමුදාවට බාර දීලා තිබුණා. මට මතකයි 1977 ආණ්ඩුවාවට පස්සේ මේවා එක්කම ගලවලා අයින් කෙරුවා. ඔය නිදහස කියන අදහස ඇතුලේ ඒවායි දා ආවේ දෙමළ ජනතාව මේ 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 නැත්තම් වෙන කවුරුවත් පාලනය කරන්නේ නෙමෙයි. එදා ආවේ හොරබඩු ගෙනේම නවත්තන්න. වෙන්නදී අන්න හරි. ඉතින් ඒ හැමතැනම මම හිතන්නේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා හිටියා. එතකොට ඒ වගේ දේවල් කිරීමෙන් තමයි අපේ වගේ දූපතක් ආරක්ෂා කරන්න පුළුවන්. දූපතක් ආරක්ෂා කරන මූලික කටයුතු කරන්නේ නැතුව ඒ යම් කිසි දෙයක් සිදු වුණාට පස්සේ ඒක සිදු වුණා කියලා අපි කෑ ගහ ඉන්න එක නෙමෙයි. මම නම් කියන්නේ අපි නාවික හමුදාව මේ රටේ වර්ධනය කරන්න ඕනේ. ඒ වගේම බෝඩ මේ 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 කෝස්ට් ගාඩ් එකක්, කෝස්ට් ගාඩ් වෙසල්ස්, ඒකට ඕන කරන හෙලිකොප්ටර්, ඒකට ඕන කරන ගුවන් යානා, මේවා අපි සම්පූර්ණයෙන්ම වැඩි දියුණු කරන්න ඕනේ මේ රට ආරක්ෂා කරන්න නම්. මොකද මේ මේවා හේමෙන් හිරිහැර ඇති වෙන්නේ රටේ ජනතාවට. සාමාන්‍යයෙන් සමහර නගරවල මේ වැලේ රෙද්දක්වත් තියාගන්න බෑ මේ හෙරොයින් ගහන මිනිස්සු ඒක උස්සගෙන යනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක දැන් හෙරොයින්ට පුරුදු වුණු පුද්ගලයෙක්ගේ ගෙදරක ඉන්න දෙමව්පිය සහෝදරයෝ විතරයි ප්‍රශ්නේ දන්නේ. ගෙදර තියෙන හැම දේම අරන් ගිහලා විකුණනවා. එතන ඒවට කිසි දෙයක් නැහැ. ඉතින් ඇයි ඒවා එන්නේ නැතිව නවත්තන්න? ඒ වාගේ අපරාධකාරයව සම්බන්ධ වෙන අය විද රටවල ඉන්නවනම් ඒ අය ගෙන්න ගන්න අපි මේ නීති කවදාවත් පාවිච්චි කළවත් නැහැ. පාවිච්චි කළවත් නැහැ. දැන් අපි දන්නවා ඉන්දියාව වගේ රටවල එහෙමයි ඉන්නවා කියලා බුඩුබායි වල ඉන්නවා කියලා කියනවනේ. මම අහන්නේ කවදාද මේ නීතිය පාවිච්චි කරේ? මොකද මේක ඇතුලේ සියලුම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අන්තර්ගතයි. ඊට අතිරේක රටවල් ගණනාවක් මේ ස්ට්‍රැටජන් ට්‍රීටි යටතේ අස්සම් කොල්ලා තියෙනවා. අද අපි තුර්කියෙක් අස්සම් කරනවා. හැබැයි තුර්කිය කවුරුවක් නැහැනේ. ඉන්න රටවල් වලටවත් අපිට මේ යටතේ ඉල්ලීම් කරන්නවත් අපිට පුළුවන්කමක් නැහැ. මොකද අපේ රටේ වරදක් හැටියට ගැනෙන වරදක්, ජාත්‍යන්තර වරදක් හැටියට ගැනෙන වරදවල් සම්බන්ධයෙන් හුවමාරු කර ගැනීම සඳහා අපි කිසි වැඩපිළිවෙලක් අද වෙනකම් කරලා නැහැ. ඒ නිසා අපි ළඟ නීති තියෙනවා. අපි නීති හදනවා. අපි නොයෙකුත් දේවල් කතා කරනවා. හැබැයි අපි මූලික ප්‍රශ්නයකට උත්තර දෙන්න දිගිය දවසක අපි කවදාවත් ප්‍රශ්නයට මූලික උත්තරයක් දෙන්න අපි සූදානම් වෙලා නැති බව මම මේ ගරු සභාවට ඉතාම කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා අද පාර්ලිමේන්තු උනත් කතා සාප්පුවක් බවට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව ගැන මහ ජනතාවගේ මන්ත්‍රීවරු ගැන තියෙන විශ්වාසය පළුදු වෙලා තියෙනවා. මන්ත්‍රීවරුන් හරි හම්බ කරගන්න පුද්ගලයෝ විතරක් කියන අදහසක් විවිධ තැන්වලින් ගිහිල්ලා තියෙන එක මම පිළිගන්නේ නැහැ එහෙම. ඔතේම අදහසක් කියලා. ඒ නිසා මේ தত্ত্বය අපි වෙනස් කරලා මේ පාර්ලිමේන්තුව වඩා ප්‍රාණවත් පාර්ලිමේන්තුවක් බවට පත් කරන්නම්. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න තමුන්නාන්සලා මේ නීති වල තියෙන කරුණු අනුව ක්‍රියාත්මක විය යුතු බව විතරක් මම මතක් කරන්න කැමතියි. එහෙම නැත්නම් මේක කෙරෙන්නේ නැහැ. ඒකට විරුද්ධ පක්ෂයේ ඉන්න අපි සියලු දෙනාම උදව් කරන්න කැමතියි. කිසිම අවස්ථාවක ભેදයක් නොවි. මොකද ඒක අපේ රටේ අනාගතය වෙනුවෙන් සුදුසු දෙයක් නිසා. පුද්ගලයෝ කීප දෙනෙක් අල්ලගෙන යම් යම් දේශපාලන හේතු මත නොයෙකුත් චෝදනා කරමින් ඒ ගැන විතරක් කතා කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි ඊට වඩා පුළුල් ශේෂ්ඨයන් ගැන අපේ තියෙන තමුන්නාන්සලගේ තියෙන අදහසුදාස අනුව ක්‍රියා කිරීම යුතුයි. අඩු ගණනේ මේ අපේ කොමන්වෙල්ත් රටකින්වත් ඉල්ලන්නේ කුඩුකාරෙක් කොහෙද ඉන්නේ කියලා බලලා ගෙන්න ගන්න. ඒක කරන්න නැති ඇයි? අනික් වඩ තියෙන උමනාව නැත්තේ ඇයි? එහෙම කරන්න නැත්නම් අපි කවදාවත් මේ රටේ නීති සම්පාදනය අතින් දුර්වල පුද්ගලයෝ බවට පත් වෙනවා. කෝක ගෙනවත් වෙන්නේ අපි කතා කරනවා. අපි නොයෙකුත් දේවල් කරනවා. නමුත් අවසානයේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඉතා හොඳ නීතියක් හැබැයි. මේ නීතිය ඇතුලේ අපරාධකරුවටත් මේ තමන්ගේ කරුණු කියන්නේ ඉඩ සැලසෙනවා. ඒ වගේම රටවල් අතර සම්බන්ධතාවයත් වැඩි වෙනවා. ඉතින් මේවා ලෝකේ හැමතැනම තියෙනවා. දැන් ඔබ මම දන්න හැටියට ඇමරිකාව සහ තුර්කිය අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල. ඒක පුද්ගලයෙක් සම්බන්ධයෙන්. පූජක තුමෙක් ලබා දෙන්න කියලා වුන් ඉල්ලා හිටිනවා. නමුත් ලබා දෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නත් මේක ඇතුලේ එනවා. ඒ නිසා මම කියන්නේ මේවා අපි තේරුම් අරගෙන ඉස්සර වෙලාම පාවිච්චි කරමු. මේ රටේ සමාජ විරෝධී ක්‍රියාවලට එරෙහිව මේ වගේ නීති පාවිච්චි කරමු. ඊට පස්සේ අපි කල්පනා කරමු ඊළඟ ඒවා කරන්නේ කොහොමද කියලා. මූලික වශයෙන් කළ උද්දේත් නොකර මූලික නොවන දේවලුත් කරගන්න බැරුව නිකම්ම නිකන් නීති සම්පාදනයේදී පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කිරීම මගේ යුතුකමක් හැටියට සලකලා ඉදිරිපත් කරනවා. අපි මේකට සහාය දෙනවා. නමුත් අපාද පත් වෙලා තියෙන බිහිසුණු තත්ත්වය අපි තේරුම් ගන්න අපේ પરම්පරා ගණනාවක් ජනතා පුද්ගලයෝ අද මේකෙන් විශාල හානියකට පත් වෙලා තිනවා. ඒ හානිය වළක්වා ගැනීම සඳහා අපි හැමෝම එකතු වෙලා අපේ රට බොහොම සුන්දර රටක්, බොහොම නිදහස් නිවාල් සිටුවිලි තියෙන මිනිසුන්ගේ රටක්, බොහොම සෞන්දර්යාත්මක වශයෙන් හිතන රටක්. නමුත් ඒ වෙනුවට අද අපිට තියෙන්නේ බොහොම අඳුරා සහිත දුක්ගණවිලි සහිත රටක් බවට පත් නොකිරීමට අපි වගකීමෙන් ක්‍රියා කරමු. ඒක මේ උදර්පණ වෙන්න පුළුවන් වෙන නීතියක් වෙන්න පුළුවන්. ඒ නීති හැම එකක්ම අද අපේ රටේ ඇති වෙලා තියෙන විවසන වලට එරෙහිව පාවිච්චි කරමු කියන ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අනුර චිඩ්නී ජයරත්න.
ගරු නියෝජ්‍යකාරක සභාපතිවරුනි, අද විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ තුර්කි රාජ්‍ය අතර උදර්පණ ගිවිසුම ඒ අටතේ විශේෂයෙන්ම ගැනෙන පනතක් ගැනයි අපි කතා කරන්නේ. විශේෂයෙන්ම මම විශ්වාස කරනවා. මම හිතන්නේ මෙතන කියවිච්ච අපේ මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලාගේ කතාවලදී සඳහන් වුණා, මේ තුර්කිය ශ්‍රී ලංකාව අතර පමණක් නොවේයි, අනිකුත් රටවල් විශේෂයෙන්ම තුර්කිය සහ ශ්‍රී ලංකාව කියන රටවල් අතර අපි අතර හුවමාරු වෙන ඝනදෙනු නැත්තම් අපේ අත ඒ රටවල් දෙක අතර යන එන ගමන් බිමන් විශේෂයෙන් මොනවාරි අපරාධයක් කරලා ඒ රටේ ඉඳලා මේ රටට එම මේ රටට ඉඳලා ඒ රටට යෑම බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ ගිවිසුමත් ඉතාම හොඳයි. නමුත් මෙතෙන්දි කතා කරපු සිය අනිත් ඇමතිතුමාලා කතා කරා, මන්ත්‍රීතුමාලා කතා කරා වගේම අපිට ඊට වැඩිය අපේ රටේ අපරාධ කරපු අය විශේෂයෙන්ම දැන් හුඟක් අය ගැන කියවුණා. ඒ අය විශේෂයෙන්ම යන්න පුළුවන් ඉඩකඩ තියෙන රටවල් ගණනාවක් තියෙනවා. ඒ රටවල් ගැනත් අපි විශේෂයෙන්ම විදේශ ඇමතිතුමා ඒ වගේම අපේ නීතිපති දෙපාර්තමේන්තුව එක්ක හවස් වෙලා මෙවන් නීති සකස් කරනවා නම් හොඳයි. දැන් අපි දැක්කා පසුගිය කාලේ දැන් මෙතෙන්දී අර්ජුන මහේන්ද්‍ර මහත්මයා ගැන කතා වුණා. ඔව් එතුමත් අල්ලන්න ඕනේ එක අපි පිළිගන්නවා. හැබැයි ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ අපේ රාජතාන්ත්‍රික වගේ හැටියට කටයුතු කරපු රටේ ජනාධිපතිවරයා නියෝජනය කරමින් රටවල් අතර හිටපු තානාපතිවරු වගේ අය. ඒ වගේ අය දැන් අද අපි දන්නවා ජාලිය වික්‍රමසූරිය කියන තානාපතිතුමා මේ වෙනකොට ලංකාවේ එන්නේ නැහැ. ලංකාවේ අධිකරණයේ එතුමාට වරෙන්තුනිකුත් කරලා තියෙනවා. හැබැයි අපි ඒ අනිත් රටවල් වලත් මේ ගිවිසුමට එළඹිලා තිබුණා නම් මේ වගේ මේ අයත් අපරාධකරුව හැටියට තමයි අපි සලකන්නේ. එවනම් මේ අයත් අපේ රටට ගෙන්න ගන්න පුළුවන්කම ලැබෙනවා. ජාලි වික්‍රමසූරිය කියන්නේ අපේ රටේ ජනාධිපතිවරයා නියෝජනය කරන, දැන් තානාපතිවරයෙක් කියන්නේ ජනාධිපතිතුමාගේ නියෝජිතයා. ඒ රට නියෝජනය කරමින්. ඉතින් ඒ පුජ්‍යලයා එවැනි පුජ්‍යලයෝ රටේ තියෙන මුදල් වංචා කරනවා නම් ඒ පුජ්‍යලයන්ටත් මේ දඬුවම දෙන්න ඕන. ඒ අය. ඒ දඬුවම දෙන්න නම් ඒ රටවල් අතරත් අපි මෙවන් ගිවිසුම් වලට එළඹෙන්න ඕන. ඒ වගේම අපි දැක්කා උද්‍යංග වීරතුංග කියලා රුසියාවේ හිටපු තානාපතිවරයා. ඔව් එතකොට අපේ මහින්දර හිටපු ජනාධිපතිතුමාගේ ඥාතිවරේ. ඔව් මේ දෙන්නම ඥාතිවරු. එතකොට මේ දෙන්නම ඥාතිවරු. එතකොට මේ අය ඒ රටවල් අතරත් අපි මෙවැනි ගිවිසුම් වලට එළඹෙන්න ඕන. ඒවා ඉතාම අත්‍යවශ්‍යයි. එළඹෙන්න ඕන. එතකොට ඒවා අද සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ අය බැරදිකාරයෝ හැටියට මේ අය මේ රටේ නීතිය හැමෝට ගිහිල්ලා මේ රටේ මේ ඒවා ප්‍රසිද්ධ වෙනකොට පස්සෙත් අපේ රටේ අපිට මතකයි අපේ රටේ හිටපු ජනාධිපතිවරයා ගිහිල්ලා ඒ රටවල්වලදී ආයේ මුණ ගැහුණා. දැන් අපි දැක්කා ජපානයේදී ගිහපෙලේ උද්‍යංග වීරතුංගත් එක්ක ගත්ත පින්තූර දාලා තිබුණා. මට මතකයි මෙතන හිටිය අරුන්දික ප්‍රනාන්දු ගරු හිටපු මන්ත්‍රීතුමා එදා දවසම මූලාසනේ ඔය පුටුවේ වාඩි වෙලා හිටපු මන්ත්‍රීතුමා දවසක්ම හිටියා එදා එතුමා. ඔය පුටුව වාඩි වෙලා ඉඳලා ඔය පුටුව පැත්තකට අරන් ගියා. එතුමත් එක්කත් පින්තූරයක් සඳහන් කරලා තිබ්බා ජපානයට ගිහිල්ලා ඉන්නවා උද්‍යංග වීරතුංග කියන කෙනා. රාජතාන්ත්‍රිකයෙක්. එතුමා අපේ රටේ ජනාධිපතිවරයා නියෝජනය කරපු පුජ්‍යලයා. එතුමාට මේ රටේ ලොකු චෝදනාවක් තියෙනවා මිග් ගන්න දෙනු ගැන. එතකොට ඒ රටට ගිහිල්ලත් ඒ රටෙත් එතුමා අහුණා මම දන්න හැටියට යුදාවිජාවාරමක් කරලා යුක්‍රේනයට ඒ වගේ සිද්ධි ගන්නවට සම්බන්ධයි. ඒ විතරක් නෙවෙයි අද අපේ රටේ අපරාධකරුව පාතාලේ ගත්තොත් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මාසෙකට පාතාලේ 3-4 දෙනෙක් මැරෙනවා. මේ මැරෙන පාතාලේ අවසානේ බලනකොට මහකඳුරේ මදුස් කියන නම කියවෙන. දැන් මේ මහකඳුරේ මදුස් කියන පුජ්‍යලයා ඩුබායි වල මැද පෙරදිග රටකින්. අපි පහුගිය දක්කා මහකඳුරේ මදුස්ට සම්බන්ධ අපේ සමහර මන්ත්‍රීවරු සම්බන්ධයි කියලා තිබුණා. අන්තර්ජාලයේ තිබුණා පත්‍රවල ගියා මදුස්ගේ පියාගේ මේ මරණ ගෙදර ගිහිල්ලා තිබුණා. ඉතින් එවැනි සම්බන්ධ තිබුණා. එතකොට ඒ වගේ අයටත් ඒ රටවල් දෙකත් මොකද මේ ඩුබායි වගේ රටවල් මැද පෙරදිග වගේ රටවල් ඉන්දියාව වගේ රටවල් මේ වගේ රටවල් වලට සංක්‍රමණය වෙන්න ලේසි අපරාධකරුවන් යන්න එන්න ලේසි. ඉතින් ඒව අතර විශේෂයෙන්ම දැන් අද කුඩු ගැන කතා කරා. දැන් විශේෂයෙන්ම අපේ රට අපි පහුගිය දවස්වල දැක්ක කුඩු හුඟක් එනකොට අහුවෙනවා පාකිස්තානයේ හුඟක් කලාවට ඉන්දියාව හරහා ඔය මන්නාරම් පැත්තෙන් ලංකාවට එනවා. එතකොට මේ රටවල් එක්කත් තියෙනවා නම් දැන් ඒ රටේ අහුනොත් අපිට ඒ රටේ මේ රටේ කුඩු අහුනාට පස්සේ ඒ කුඩු ජාවාරම් කරුව නැත්තං ඒ සම්බන්ධ ජාවාරම් කරුව පකිස්ථානය නම් අපිට එවැනි ගිවිසුමක් අත්සන් කරලා තිබුණා නම් අපිට ඒ පුජ්‍යලයත් ඒ රටවල් දෙක අතර අපිට පුළුවන් හුවමාරු කරගන්න. ඉතින් ඒක නිසා මේක ඉතාම වැදගත්. මේක හැම රටකම විශේෂයෙන්ම මේ රටවල් අතරට ලේසියෙන් හුවමාරු වෙන්න පුළුවන් රටවල් අතර මේ නීති ක්‍රියාත්මක වෙනවා නම් ඒ හොඳයි. ඒ වගේම මට මතකයි අපේ මහින්ද අමරවීර ගරු හිටපු ඇමැතිතුමා එතුමා කතා කරා මෙතන අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා ගැන. එතුමාත් අල්ලන්න ඕන පිළිගන්නවා. ඉතින් ඇත්තටම දැන් එතුමා මේ හුඟක් අපරාධකරුවෝ ඇයි අල්ලන්නේ නැත්තේ කියලා කතා කරා. ඉතින් අපිට මතකයි අපේ අතිගරු ජනාධිපතිතුමා එතුමා පහුගිය දවස්වල ආණ්ඩුවට පත් වෙලා බොහොම ලහි ලහියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටවලා ලුවන්තරනේ මේ මේ මෙන්න මේ වார்த்தාවට සමාන පොතක් මගේ ළඟ අද ගේන්න බැරුණා සකස් කරා. මේකේ සම්පූර්ණ තියෙන බරපතල අපරාධ වංචා විමර්ශන කොමිෂන් සභාවේ නඩු දැවිය යුතු පුජ්‍යලයන්ගේ නාම ලේඛනයක්. විශාල පිරිසක් ඉන්නවා මේකේ. හැබැයි මේ ගැන මොකද්ද එතුමා කටයුතු කරේ මේ වෙනකොට? එතුමා නීතිපති දෙපාර්තමේන්තුව එතුමා යටතේ තියෙන්නේ. එතකොට දැන් පොලිසිය එතුමා යටතේ තියෙන්නේ. එතුමාට ඒ කාලෙත් තිබුණා. ඒ කාලේ පොලිසිය අපි අතරේ තිබුණා කියලා එතුමා පැත්තකටලා හිටියේ නැහැ. එතුමා පොලිසියට අවශ්‍ය නියෝග දීලා ඒ වුණා දේවල් කරා. එතුමා කරා වුමනා වෙලාවට පොලිස්පති කැඳවලා ඒවා සියලු දේවල් එතුමා කරා. එතුමාට වුමනා අය පොලිසිය ඔයිසිලා මාරු කළා. දැන් අපි බැලුවොත් එහෙම මැදිරිගිරිය පොළොන්නර දිස්ත්‍රික්කේ ඉන්න ඔයිසිලා ඔක්කොම පොලිස් කොමිෂන් තිබ්බට පොලිස්පතිතුමා වත් උනා කියලා නැහැ. ජනාධිපතිතුමා සහ ජනාධිපතිතුමාගේ සහෝදරවන්ට ඕන සහෝදරව ටික තමයි පොළොන්නර දිස්ත්‍රික්කේ පොලිසිය ඔයිසිලා ටික පත් කරේ. ඉතින් මේක මේ සාගල් රත්නායක මැතිතුමාලග තිබිලා වැරදක් උනේත් නැහැ එතුමාට. මේ වගේම අපේ මේ කවුද හිටපු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා අතේ තිබ්බා කියලා එතුමාට අගතියක් උනේ නැහැ. එතුමා ඌමනා දේවල් කරගත්තා. පොලිසිය ඌමනා දේවල්. අද පොළොන්නරුවේ බලන්නකෝ සමහර ඒ පොලිසිය ඔයිසිලා දානකොට ඕන ඒගොල්ලන්ට ඕන විදිහට දාගත්තා. පොලිස් කොමිෂන් එක තිබ්බ දැන් පොලිස් කොමිෂන් එක තිබ්බත් පහුගිය දවස්වල අපි දැක්කා කොමිෂන් එක මගේ නියෝග කරපු 72ක් ස්ථානාධිපතිතුරුන්ගේ ඒ නියෝග අත්හිරෙව්වා. එතකොට ඒ කොමිෂන් අඩකුත් නැහැ දැන්. එතකොට ජනාධිපතිතුමා එතනනුත් එහාට දැන් එතුමා කියනවා කොමිෂන් නින්දා ඉර වෙලා. ඉතින් ඒ වගේ තැන්වලදී උමනා තැන්වලදී බේරෙනවා. හැබැයි එතුමාගේ මම ඉල්ලනවා මේ බරපතල අපරාධ කොමිෂන් සභාවේ ඒ බරපතල අපරාධ හැටියට ගැනුණා ITN එකේ මම හිතන්නේ කෝටි 5කට වැඩිය වංචා කරලා ITN එකට වෙලෙන් දැන්නේ දීපුවා. දැන් ඊයේ මේ සභාවේ කතා වුණා ITN එකේ මේ ඊයේ පෙරදා ගිණුමේ මුදල් අඩුවීම ගැන. එතකොට අර බරපතල අපරාධ කොමිෂන් සභාව ITN එකේ මුදල් අය කරගත යුතුයි නඩු දාන්න ඕනි කියලා මොකද්ද ඒ කරේ? ඒකට කිසි දෙයක් කරේ නැහැ. කිසි දෙයක් කරේ නැහැ. ඊළඟට ලංගම බස් CTV තා අද තමුන්නාන්සේලාට කියන්න ඕන ගරු මුලාසනාරුඩ සභාපතිතුමනි CTV එක අද ලාභ ලබන අවුරුදු ගණනාවකට පස්සේ CTV එක අවුරුදු ගණනාවකට පස්සේ ලාභ ලබනවා. මේසරේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ ඒ අයගේ සල්ලි වලින් බස් ගෙනාවේ. ආණ්ඩුවේ සල්ලි වලින් බස් ගෙනත් දුන්නේ නැහැ. මීට පෙර ලංගම ඩිපෝවන් භාණ්ඩාගාරේ මට මතකයි ඉස්සර හිටපු සභාපතිවරු භාණ්ඩාගාරයට එනවා ඩිපෝ වල ඉන්න අයට පඩි ගෙවන්න. දැන් මේසරේ එක ලංගම සේවකයෙකුට අවුරුදු බෝනස් එක දුන්නා රුපියල් 13000ක්. අද ඩිපෝ ලාභ ලබන ඇයි? අපි 2015 ඉඳලා මේ වෙනකොට හොඳ කාර්යක්ෂම පාලනයක් තිබුණා. පසුගිය කාලේ වන්නක් තිබුණේ නැහැ. එවන්නක් තිබුණේ නැහැ. ලාභ ලැබුවා. ඒකට හවුල් හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය කරනකොට ඒ මැතිවරණ ව්‍යාපාරයට එතුමා සම්පූර්ණ CTB බස් යොදාගත්තා. මුදල් ගෙව්වේ නැහැ. අපි එහෙම කරේ නැහැ. අපි මුදල් අපි මේ ඊයේ පෙරේද අපේ රැස්වීමක් තිබුණා. අපි ලංගම බස් රථ යොදාගෙන සෙනග ගෙනාවා. අපි ඒ ලංගම ආයතනයේ නියම කරන මුදල් ඒ ආකාරයෙන්ම ගෙව්වා. අද ලංගම ලාභ ලබනවා. එතකොට එවැනි දේවල් අය කරගන්න ඕන. මට මතකයි ජනාධිපතිතුමා මේ මෑත කාලෙත් ගිහිල්ලා කිව්වා එතුමා නිල්වලා යෝජනා ක්‍රමේ 2012 අවුරුද්දේ රුපියල් මිලියන 1000ක් නිල්වලා යෝජනා ක්‍රමයට 2012 අවුරුද්දේ රුපියල් මිලියන 1000ක් ගත්තා. අරන් තිනවා. එතකොට පස් පිටල්ලක් කපලා නැහැ කිව්වා. 2012. 2012 රුපියල් මිලියන 1000ක් අරන් හිටපු ජනාධිපතිතුමාගේ ඒ කාලේ හිටපු හිටපු වාරි මාර්ග ඇමතිතුමා වෙන්න පුළුවන් මේක. මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කිව්වේ මම නෙවෙයි. දැන් අන්තර්ජාලේ තියෙනවා, මගේ ළඟ තියෙනවා මේ සිග්නල් පොඩ්ඩක් මදි. ඕන්නම් මගේ ළඟ මේ මගේ ටැප් පරිගණකේ මේක තියෙනවා, මම ඒක ෂෙයා කරලා. ඊට පස්සේ එතුමා මේ ළඟදී කිව්වා 1000ක් කරන් 1000ට කරපු දෙයක්වත් නැහැ. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරේ දවස් දෙකකට කලින් ගත්තා කිව්වා. එතකොට කෝටි 100යි තව කෝටි 320ක් ඔක්කොම කෝටි 420යි එක පස් පිටල්ලක් නිල්ලලා යෝජනා ක්‍රමයේ තුල කපලා නැහැ කියලා කිව්වා. එතකොට ඇයි එතුමාට මේව හොයන්න බැරි? ඇයි මේව හොයන්න බැරි? අපිට මතකයි ඒ කාලේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිතුමිය බොහොම හොඳ උගත් මහත්මියක් හිටියා. එතුමිය අයින් කරලා දැම්මා. එතුමියට ඵලයන් නොකිය ඵලයන් කිව්වා. එතුමිය අයින් වුණා. හොඳට මේව විමර්ශනය කරගෙන ආවා. ඉතින් ඒක නිසා අද අපි කියනවා හොරු දෙපැත්තෙම ඉන්නවා නම් දෙපැත්තෙම හොරු අල්ලන්න. අල්ලන්න. ඉතින් ඒ වගේ අපි තව දැන් ඊළඟට මේ පොළොන්නර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට විශාල හොරකම් ටිකක් වෙනවා. සාමාන්‍ය හිතාගෙන ඉන්නේ අද හතර පොයටම සිල් ගන්නවා අපේ රටේ නායකතුමා කියලා තමයි හුඟක් අය හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න අය. බොහොම උපාසක මහත්තයෙක් කියලා හතර පොයට සිල් ගන්න. හැබැයි අද පොළොන්නරුවේ ගහන ගැහිල්ල මම දවසක තොරතුරු ගෙනල්ලා පෙන්නන්නම්. පොළොන්නරුවේ වැලි වලින්, ගල් වලින්, පස් වලින්, කොන්ක්‍රීට් වලින්, ඒ වගේම කාපට් වලින් මේ ගහන ගැහිල්ල මම ඒවා දවසක මං ගෙනල්ලා කියනවා, කතා කරනවා. පොළොන්නරුවේ ජනතාව දන්නවා. අද සමහර අය අද මේවා මොකුත් නොදන්නා විදිහට කතා කරන්නේ. මේ ඊයේ පෙරදා ජනාධිපතිතුමාගේ සහෝදරයෙක් ඇවිල්ලා බොහොම එක පාරටම නිකන් ඊනෙන් ඇවිදලා වගේ ඇවිල්ලා මං දැක්ක කතා කරනවා. මේ වංචාකාරව ටික එලවන්න ඕන, හොරු ටික එලවන්න ඕන. අම්මෝ මෙන්න ආයත් එනවා, රහත් වෙච්චි කුමාරයෙක් ආයත් යහපත් වෙන්න ලැහැත්ති. එයා හොරු අල්ලන්න. ඉතින් ඒක නිසා මේකෙදි අපි කියනවා හොරු දෙපැත්තෙම ඉන්නවා නම් දෙපැත්තෙම අල්ලන්න ඕන. දැන් ඒ හොරු අල්ලන්න පුළුවන්. දැන් ඒකට හොඳ අධිකරණයක් තියෙනවා, හොඳ උසාවියක් තියෙනවා, හොඳ තීන්දුව දෙනවා. හැබැයි අද සමහර ඒ අයට දෙන සමහර තීන්දුව හොඳයි, සමහර තීන්දුව හොඳ නැහැ. ඊයේ විමල් විරෝහස මන්ත්‍රීවරයා කියනවා අර එක්තරා පල්ලියකින් ක්‍රියාත්මක වෙන, එක්තරා රාජ්‍යයකින් ක්‍රියාත්මක වෙන නීතිලු දෙන්නේ අග්‍රමිෂකාරතුමා ප්‍රමුඛ උසාවිය දුන්නේ එවැනි තීන්දුවක්ලු පහුගිය කාලේ. අන්න බලන්න අද මොන තරම් උසාවියට අපහාස කිරීමක් දෙදා කරේ. පාර්ලිමේන්තු වරප්‍රසාදේ උපයෝගී කරගනිමින් නීතිය මේ රටේ මොන තරම් හැල්ලුවට ලක් කරාද. කියන්නේ මේ රටේ 19 වෙනි සංශෝධනය අනුව පහුගිය දින 51 මේ රටේ කරපු, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරපු අපරාධය ඕන පුංචි දරුවෙකුට මේක දැනගන්න පුළුවන්. ඕන පොඩි දරුවෙකුට 19 වෙනි සංශෝධනයේ මොකද්ද තියෙන්නේ කියලා මේ රටේ තීන්දුව තීරණ ගත්ත අයට ඒක නොපෙනුනාට ඒක ලියවිලා තියෙනවා ගරු මුලාසන ආරූඪ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. හැබැයි ඒක අර අග්‍රමිෂකාරතුමා ප්‍රමුඛ විනිශ්චයකාර මණ්ඩලය හොඳ තීන්දුවක් දුන්නා. ඒකට අපහාස කරා. එක්තරා ආගමකට සම්බන්ධ වෙච්ච එක්තරා රජයක රාජ්‍යයක අනුග්‍රහය ඇතුව දීපු තීන්දුවක් කියලා. ඔව්. හරි. ඉතින් ඒක නිසා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපි කියනවා අද මේ ගෙනාපු නීතිය හොඳයි. මේ රටවල් දෙක අතර පමණක් නොවේයි, රටවල් ගණනාවක් අපේ අය රටේ අය හුමාරු වෙන රටවල් තියෙනවා විශේෂයෙන්ම අපරාධ කරලා. ඒ රටවල් අතරටත් මෙවන් නීති ගෙනල්ලා මේ වගේ අනිත් රටවල් අතරත් මෙවැනි ගිවිසුම් වලට ඇවිල්ලා ඒ ගිවිසුම් වලට එළඹෙලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා නම් ඒක අපේ රටේ යහපත වෙනුවෙන් හොඳයි කියමින් මට අවස්ථාව ලබා දීමට ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ඔන්රබල් ડોક્ટર නලින්ද ජයතිස.
ගරු
විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ වචන කීපයක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට අවස්ථාව දීම ගැන. ඔබතුමා දන්නවා 2004 දෙසැම්බර් 26 වෙනකන් අපිට මේ සුනාමි කියන වචනය ගැන ඊට කලින් අත්දැකීමක් තිබ්බේ නැහැ. අපි ඉතිහාසය අහලා තියෙනවා මුහුද ගොඩ ගැලුව කියලා විහාර මහදේවගේ කාලේ. නමුත් අපි ඒක දන්නේ නැහැ සුනාමි කියලා. සුනාමි කියන වචනේ ආවට පස්සේ ඊට පස්සේ ඒකත් එක්ක බැඳිලා තව වචන ගොඩක් ආවා. සුනාමි සහන මණ්ඩලය ආවා. සුනාමි අරමුදල ආවා. සුනාමි හොරු ආවා. ඉතින් මේ විදිහට සුනාමියත් එක්ක ගැට ගැහිච්ච වචන කීපයක් ආවා. ඒ වගේම තමයි පහුගිය වසර 4 වගේ කාලය තුලයි මේ බරපතල මූල්‍ය අපරාධ ඒ සඳහා විශේෂ පොලිස් ඒකක බරපතල වංචා දූෂණ විමර්ශන සඳහා ජනාධිපති කොමිෂන් සභා ඒ වගේම මේ උදාර්පණ නීති වගේ දේවල් අපේ රටේ සාකච්ඡා වෙන්න පටන් ගත්තා. එනිසා මේ කලින් මේ උදාර්පණය සම්බන්ධ 1977 අංක 8 දරන උදාර්පණ නීතිය සම්මත වෙලා තිබුණාට මොකද්ද මේ උදාර්පණය කියලා කියන්නේ? මේ උදාර්පණයේ තියෙන වැදගත්කම මොකද්ද කියන එක මේ රටේ ජනතාවට අවබෝධ වෙන්න පටන් ගත්තේ මෑත අවුරුදු 3-3.5 අතර කාලය තුලදී. ඒ සඳහා බලපාපු කාරණා කීපයක් තිබුණා. එකක් තමයි දැන් මේ අපේ රටේ ජනතාවගේ බදු මුදල් එමත රජයේ මුදල් බරපතල ලෙස අපහරණය කරලා රටෙන් පැනලා ඉන්න අපරාධකරුවන් රටට ගෙන්වා ගැනීමට තිබෙන බාධාවන් පිළිබඳ සාකච්ඡා කිරීමේදී තමයි මේ උදාර්පණ නීතිය අපි අතර සාකච්ඡාවට ආවේ. දැන් ආණ්ඩුව කියනවා රටවල් ගණනාවක් එක්ක මේ උදාර්පණ නීති සම්මත කළා තිබෙනවා කියලා. හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මේ නීති සම්මත කළ කවුරු ගෙනාවත් මේ නීති සම්මත කිරීම සාධාරණයි කියලා පෙන්නුම් කරන්න ගෙන ආ යුතුයම පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා ගණන් නැතුව වෙන කවුරු ගෙනාවත් වැඩක් නැහැ. පළවෙනියා තමයි අර්ජුන මහේන්ද්‍රන්. ඉතින් ඒ නිසා උදාර්පණ නීතිය ගැන කතා කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සරත් පොන්සේක ඇමතුමා වගේ අය හැර ඉන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. අර ගැරන්ඩියාට භූමි තෙල් සුවඳ දැනෙනකොට දුවන් ගැරන්ඩියා පැනලා යන්න වගේ උදාර්පණය ගැන කතා කරනකොට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ අහලවකත් ඉන්නේ නැහැ. මොකද දන්නව කතා කරන්නේ අර්ජුන මහේන්ද්‍රන් ගැන කියලා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ අපි මේ නීති සම්මත කරලා දීලා තියෙනවා. පොලිසිය බාරව ඇමතිවරු ගණනාවක් හිටියා. ආණ්ඩුවට බලය තිබුණා මේ නීති ක්‍රියාත්මක කරන්න. නමුත් තවමත් මේ මහ බැංකු බැඳුම් කර වංචාවේ මහා චූදිතයා වන අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙනහල්ලා ඔහු අත්අඩංගුවට අරගෙන රටට ගෙනහල්ලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට මේ නීති එකක්වත් සමත් වෙලා නැහැ. එසේනම් වරද තිබෙන්නේ නීතියේද? නැහැ. දැන් ඔහු ඉන්න තැන පිළිබඳව මේ රටේ කවුරුත් දන්නවා. ඔහු ඉන්න තැන පිළිබඳව ඔහුගේ හොඳම මිතුරා ඔහුගේ අඹ යාළුවා වන අගමැතිතුමා හොඳින්ම දන්නවා. මොකද මේ පාර්ලිමේන්තුවේ වෙන කොහෙවත් ඕන්නේ වෙන උත්සවයක හරි එළියේ සම්භාෂණයක හරි කියපු කතාවක් නෙමෙයි. අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ වගකීම කැබිනට් මණ්ඩලයේදීත් මේ පාර්ලිමේන්තුවේදීත් අවස්ථා ගණනාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා බාර අරගෙන තිබෙනවා. ඔහුට මහ බැංකු අධිපත් ධූරයේ දීමේදී කැබිනට් මණ්ඩලයේ කීප දෙනෙක් විරුද්ධ වෙද්දී ඔහු පිළිබඳ සම්පූර්ණ වගකීම ගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. ඒ විතරක් නෙමෙයි. ඔහු එක්තරා අවස්ථාවක රට ගියාට පස්සේ ඔහු මට ගියේ මගුල් ගෙදර යනවා කියලා සිංගප්පූරුවේ කියලා මේ පාර්ලිමේන්තුවේ කී අගමැතිවරයා. මන් දන්නේ කිරියල් ඇමතුමා වුණත් කොහේ හරි ගමනක් යනකොට අගමැතිතුමාට එතරම් සමීපව මේක කියලා නෝද කියලා. ඒ කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහ අතර තියෙන බැඳීම එතරම් ප්‍රබලයි. ඒ නිසා එවැනි බැඳීමක් තියෙන කෙනෙක් සිංගප්පූරුවට ඉන්නකොට ඒතර දන්නේ කියලා අගමැතිතුමා කියනවා නම් ඒක අපිට පිළිගන්න බෑ. මොකද මේ අපේ රට කියලා කියන්නේ මේ සරත් පොන්සේක මැතිතුමා ඇතුළු ඒ යුද්ධය අවසන් කරන්න මැදිහත් වෙච්ච දක්ෂ හමුදා නිලධාරීන්ගේ සහයෙන් අර මැලේසියාවේ හිටපු කුමරන් පද්මනාදනුත් ගෙනාපු රටක් අපේ බුද්ධිංශයකට සමත්. එහෙම රටක මේ මහ බැංකු අධිපතිවරයා වෙලා හිටිය මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කරාට පස්සේදී අගමැතිතුමාගේ ආර්ථික උපදේශක වෙලා හිටපු අර්ජුන මහේන්ද්‍රන් හොයාගන්න බෑ ගේන්න බෑ කියලා කියනවා නම් ඒක මේ රටේ ජනතාව රවට්ටන මුසාවක් ප්‍රෝඩාවක් කියන එක අපට තේරෙනවා. දැන් ඊළඟ කාරණේ ඒ වගේම තමයි දැන් ඔය ආණ්ඩු පක්ෂය පැත්තේ අටවෙනි පුටුවේ වාඩි වෙන අගමැතිවරයා තමන්ගේ හිතවතාවන් අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරනවා වගේම මේ පැත්තේ අටවෙනි පුටුවේ වාඩි වෙන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ ඥාතිවරුන් වන ජාලි වික්‍රමසූරියත් උද්‍යංග වීරතුංගත් ආරක්ෂා කරනවා. අපේ රටේ රාජතාන්ත්‍රික නිලධාරීන් හැටියට ඔවුන් පත්වීම් ලබා ගත්තේ ඔවුන්ට විදේශ සේවාවේ රාජතාන්ත්‍රික සේවාවේ පළපුරුද්දක් අත්දැකීමක් තිබිලා නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තිබුණු ඥාතිකම නිසාමයි, වෙන මොකක්වත් නිසා නෙමෙයි. එහෙම නැත්තම් රුසියාවට තේකොළ විශ්වාස කර කර හිටපු උද්‍යංග වීරතුංග මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුංචි අම්මගේ පුතා නොවන්නට රුසියාව වගේ රටක තානාප ධූරයක් ගන්න හම්බෙන්නේ නැහැ. අපි දායන් ජාතික මහත්මයාගේ පත්වීම පැත්තක තියමුකෝ අඩු ගන්න. එතුමාට ඒ දේශපාලන විද්‍යාව අන්තර්ජාතික දේශපාලන ගැන යම් පරිචියක් තියෙනවා කියලා අපි කියමු. හැබැයි උද්‍යංග වීරතුංග මොනවද තිබුණේ? ඔහුට තිබුණේ රුසියාවයි ලංකාව අතර ඔහු දන්න එකම ගනුදෙනුව තේකොළ ව්‍යාපාරය විතරයි. එහෙම කෙනෙක් පත් කරා රුසියාවේ තානාපති කරලා. ඔහුට එරෙහිව බරපතල චෝදනා තිබෙනවා. අපේ රටේ කීර්තිය හැල්ලුවට ලක්වන අන්දමේ බරපතල චෝදනාවට ලක් වෙලා තිබෙනවා. යුක්‍රේනයේ කැරලිකරුවන් එක්ක අව්‍යාවධ ගනුදෙනු කිරීම, මිග්යානා ගනුදෙනුට සම්බන්ධ වීම, තවත් අර චෝදනාවක් තිබෙනවා තානාපති කාර්යාලයේ වැඩ කරපු තරුණෙක්ගේ මරණයක් සම්බන්ධයෙන්. මෙවැනි චෝදනාවට ලක් වෙච්ච අය අද ඔහු ගණා ගන්න බැරි වෙන්නේ ඇයි? අපි දැක්කා අර සිග්නි ජරත් මන්ත්‍රීතුමාත් කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටෙන් පිටවලා කොහෙට හරි යනවන, තායිලන්තයට ගියාම, ජපානයට ගියාම, කොරියාවට ගියාම, ලෝකේ කොහේ හරි ඉඳලා උද්‍යංග වීරතුංගේ තැන්ට එනවා. දෙන්න කරටක් දාගෙන පින්තූරක් ගන්නවා. හැබැයි ඒ උද්‍යංග වීරතුංග ගැන අපිට බෑ. මට මතකයි එක සැරයක් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇඟිල්ල දික් කරලා, ඔබ අර්ජුන මහේන්ද්‍රන් ගේනවා නම් මම උද්‍යංග වීරතුංග ගැනත් දෙන්නම්. ඒ කියන්නේ ඒ අටවෙනි පුටුවේ ඉන්න කෙනා අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරන තාක්කල් මේ අටවෙනි පුටුවේ ඉන්න කෙනා උද්‍යංග වීරතුංග ආරක්ෂා කරන රටේ දෙක පැත්තකින් විපක්ෂ නායකවරයා, එක පැත්තේ අගමැතිවරයා, රටේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ස්ථාන දරන අය මෙහෙම රටේ නීතියට කොකා පෙන්නලා වහන් වෙලා ඉන්න අය තමන්ගේ ඔක්කේ ගහගෙන ආරක්ෂා කරනකොට, ආරක්ෂා කරමින් ඔව් අපි ළඟ ඉන්නවා කියලා පිළිගන්නකොට අපි මේ නීති සම්මත කළ ඇති ඵලය මොකක්ද? සම මේ නීති සම්මත කිරීම සාධාරණික වෙන්න නම් තමන් ළඟින් මේ මිනිස්සු ගෙනත් දෙන්න ඕනේ. අපි දන්නවා දැන් සාමාන්‍ය ගමක මෙවැනි නිකම් පොඩි හොරකමක් වුණාම පොලිසිය ඉංගල කටයුතු කරන්නේ කොහොමද? හොරා වල්ල ගන්න බැයි නම් එහෙම අඩු ගානේ හොරා ඉන්න තැන දැනගන්න කියලා පවුල ඥාතියෙක්වත් ගේනවා. එහෙමනේ ප්‍රශ්න කරන්නේ. සාමාන්‍යයෙන් අපේ ගම්වල මිනිසුන් මේ නීති ක්‍රියාත්මක කරන්නේ එහෙම සාමාන්‍ය නීතිය. නමුත් මේ රටේ බිලියන 11ක වංචාවකට වග කියන්න ඕන සමහර ඊට වඩා වැඩි. වග කියන්න ඕන අර්ජුන මහේන්ද්‍ර සම්බන්ධයෙන්. අපේ රටේ කීර්ති නාමයට හානි කරපු මිග්යානා ගනුදෙනුගේ බරපතල ගනුදෙනු සම්බන්ධ වෙච්ච උද්‍යංග වීරතුංගවත් මේ විපක්ෂ නායකවරයාත් මේ අගමැතිවරයාත් ආරක්ෂා කරනවා. අනිත් පැත්තෙන් ඒ වගේම තමයි අර තවත් ඥාතියෙක් වෙලා ඉන්න ජාලිය වික්‍රමසූරිය. අපේ රටේ ජනතාවගේ බදු මුදල් ඩොලර් 3,32,000 මුදලක් වංචා කරලා ඇමරිකා එක්සත් ජනපදයට පැනලා ඉන්නවා. අපේ රටේ අධිකරණය දැන් පස්වෙනි වරටත් වරින්තු නිකුත් කරලා තියෙනවා. පස්වෙනි වරටත් ඇත්තට මේ උදාර්පණ නීති සම්මත කරන්නේ නෙමෙයි ගරු නියෝජක කාරක සභාපතිතුමා, අපි දැන් කරන්න ඕන කම තිබෙන්නේ මේ අය පත් කරපු මේ අය පිළිබඳව විශ්වාසය තබලා කැබිනට් මණ්ඩලයේ විශ්වාසය දීලා මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය තබලා අපේ රටේ ජනතාවට විශ්වාසය තබලා මේ අය පත් කරපු අයව අත්තරංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕනේ. අත්තරංගුවට ප්‍රශ්න කරන්න ඕනේ මෙවැනි බරපතල මූල්‍ය වංචා, රටේ කීර්ති නාමයට හානි කරන මෙවැනි දේවල් කරපු අය. මේ ගත්තොත් එක්කෙනෙක් ඉතාම සමීප යහ ඥාතියේ තරමටම යහළුවෙක්, අනිත් අය යාල් ඥාති. ඉතින් මෙවැනි අය පැනලා ලෝකෙ වටේ කරක් ගහනකොට, රවුම් ගහනකොට ඒ අය ගෙනත් දෙන්න බැරි නම් ඒ අය ගෙනත් දෙන්න උනන්දුවක්වත් නැත්තම් ඒකට කොලේ වහලා යනවා නම් එහෙම අපි නීතියක් සම්මත කරන්න ඕන කමති වෙනවා. මේකට වග කියවතු අතරකට අරගෙන ප්‍රශ්න කරන්නට ඒ ආදර්ශය අගමැතිවරයා විපක්ෂ නායකවරයා දෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ උදාර්පණ නීති කොච්චර සම්මත කරත් වැඩක් වෙන්නේ නැහැ ගරු නියෝජක කාරක සභා සභාපතිතුමනි. ඒ වගේම මේ වෙලාවේ මම තව කරුණක් දෙකක් මතක් කරන්න කැමති. පෙරේදා
මම රසායනික අවි පිළිබඳව පනතේ සංශෝධන විවාදයට සම්බන්ධ වුණු වෙලාවේදී ඉතාම වැදගත් කරුණක් වාසුදේව නානායකර මන්ත්‍රීතුමා හෙළිදරව් කළා. ඒ තමයි අර ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව අතර 2007 ජූලි මාසයේ 7 වෙනිදා අත්සන් කරපු ගිවිසුම එක්සත් ගිවිසුම සම්බන්ධයෙන් ආරක්ෂක සේවා ගිවිසුම. දැන් අපේ රටට විටින් විට ඇමරිකානු යුද නැව් වෙනවා. එක වරක් ඇමරිකානු යුද ගුවන් යානකුත් ආව ගුවන් යාන අපේ ගුවන් සීමාවට ඇතුළත් වුණා. එතකොට මේ අයිතිය ලැබෙන්නේ අපි දන්න හැටියට රොබටෝ බ්ලේක් එක පැත්තකනුත් ගෝඨාභය රාජපක්ෂ තව පැත්තකනුත් අත්සන් කරපු එක්සත් ගිවිසුම හරහා. මේ පිළිබඳව මම ප්‍රශ්න කරනකොට වාසුදේව නායකර මන්ත්‍රීතුමා දැන් කියනවා එදා මේ ගිවිසුම අත්සන් කරපු වෙලාවේ ඔවුනුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ඇහුවා මේ සම්බන්ධයෙන්. ඔහු තමයි ආරක්ෂක ඇමතිවරයා එදා. එතකොට කිව්වලු මම මේක අත්සන් කරේ නෑ, ඔය ලේකම් කෙනෙකුයි තානාපති කෙනෙකුයි අත්සන් කරපු ගිවිසුම එච්චර වලංගු නෑ කියලා. මම දන්නේ ඒ උත්තරේ බාර අරගෙන වාසුදේව නායකර මන්ත්‍රීවරයා එදා ඇමතිවරයා නිශ්ශබ්දව සද්ද නැතුව හිටියද කියලා. එහෙම උත්තරයක් දුන්නට පස්සේ මොකද රටේ සාමාන්‍යයෙන් බලාත්මක වෙන ගිවිසුම් කියලා කියන්නේ ඇමතිවරු මස්සම් කර ගිවිසුම් නෙමෙයි. බොහෝ වෙලාවට ඇමතිවරයාගේ අධීක්ෂණයේ යටතේ රජයේ වෙනුවෙන් අමාත්‍යංශ ලේකම්වරු ගිවිසුම් වලට එළඹෙනවා. මේකත් එහෙම ගිවිසුමක්. මේක ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු එක්සත් ජනපද රජය අතර ඇති ගිවිසුමක්. ඒතකොට ඒ ගිවිසුම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ඇමතිවරයා තමන්ගේ මල්ලි ආරක්ෂක ලේකම්වරයා සංකල්ප ගිවිසුමටත් එහෙමනම් කියන්නේ. මොකද ඒ ගිවිසුම දැන් බලාත්මක ඔය පට්ටපල් බොරු කිව්වට. ඒ කියන්නේ දැන් රටට කියන බොරුව එදා වාසුදේව නායක මන්ත්‍රීතුමාත් කියලා එතුමත් ඒක අහගෙන ඉඳලා. ඒකත් ඉස්මුදුනේ පිළි අරගෙන. ඉතින් මෙහෙමනේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ රට කැබිනට් එක සියල්ල රවට්ටන බොරු කියමින් තමයි මේ දේශපාලනය කරමින් ඉන්නේ. ඒ වගේම අද උදේ අපි මේ ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරපු වෙලාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලේ දැන් මීට කලින් ඊයේ රාත්‍රියේ වෙනකන් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අපේ රටේ ජනතාවට පුදුමාකාර ප්‍රශ්නයක් තිබුණා. දැන් අද සිකුරාදා මේ පාර්ලිමේන්තුවට අලුත් ව්‍යවස්ථාවක් ගේනවාය. ඒ ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවාය, රට කෑල් 9කට කැඩෙනවාය, මෙතනින් එහානද රටක් නැතිය කියලා මහා බේගලයක් හැමතැන පතුරවමින් හිටියා. මොකද මේක රටේ ජනතාවටත් යම් කිසි ආකාරයකට පිළිගන්න සිද්ධ වෙනවා. දැන් මොයි මහින්ද රාජපක්ෂ මහත්තයාම ගිහිල්ලා මේ වොයිස් කට් එක දෙන්නේ බොහෝ වෙලාවට පන්සල්වල. පිටිපස්සෙන් බෝධීන් වහන්සේ, දකුණු පැත්තෙන් පිළිම වහන්සේ, එහෙම නැත්නම් අපේ නායක මහා නායක අනුනායක හාමුදුරුවෝ, ඒ අය තියාගෙන කියනවා. ඒ විතරක් නෙමෙයි ඊයේ බ්‍රහස්පතින්දා 10 වෙනිදා දානව එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා නිවේදනය නිකුත් කළ මෙන්න මෙහෙම කියනවා. අපරට ඉදිරියේ ඇති 3 වෙනි බියවන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ඉදිරිපත් කිරීමට නියමිත රටබදන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව එමගින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක 9කට ලංකාව කැඩීමයි. අද මධ්‍යම ආණ්ඩුව සතු සියලු බලතල ඒ පළාත්වලට බෙදා දීමට නියමිතයි. මේ හැම පළාතකටම වෙනම පොලිසියක් ඇති කිරීමට නියමිතයි. හදිසි අවස්ථාවකදීවත් මධ්‍යම ආණ්ඩුව රටේ සාමය හා ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වෙන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත් නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමගින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. මෙම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේද 19 සංශෝධනය කරපු අයම කියලා. දැන් බලන්න මේ නිවේදනය බැලුවට පස්සේ අකුරක් කියවන්න පුළුවන් ඕන මිනිහෙකුට තේරෙනවා. රයිට්. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අර කෙටුම්පත් කරපු ව්‍යවස්ථාව දැකලා කියවලා අධ්‍යයනය කරලා ඒකෙන් මාර කෙලියක් වෙන්නේ රට කෑල් 9කට කැඩලා පාර්ලිමේන්තුවත් බලයක් නැති වෙලා මධ්‍යම පාර්ලිමේන්තුවට කිසි බලයක් නැති වෙලා ප්‍රාන්තවලට බලය ලැබිලා කෑලි රට කෑලි 9කට කැඩිලා වෙන විපත්තියක් ගැන තමයි ජනතාවට අදහස යන්නේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් හිටපු ජනාධිපතිවරයා නිකුත් කරපු නිවේදනයක්. මම දැන් එතුමගේ කියවලා දස්සන් කළා තියෙන්නේ කියලා. හැබැයි ඒක තමයි කියලා තියෙන්නේ. කෙටුම්පත් කර ඇත. දැන් කෙටුම්පත් දැකලා කියන්නේ අපි කියන්නේ අද ඉදිරිපත් කරපු දෙයට අමතරව දෙයක් එතුමා ළඟ තිබෙනවා නම් එතුමා ළඟ හෝ එතුමායි කණ්ඩායම ඕන කෙනෙක් ළඟ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉදිරිපත් කරන්න අපිත් ලෑස්තියි. ඒව බලන්න අපිටත් ඕනේ දැනගන්න මොකද්ද මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ කියන මන්ත්‍රීවරු 225 හොරෙන් ගේන්නේ මොකද්ද කියනක අපි දැනගන්න කැමතියි. එහෙම නැත්තම් දන්නේ නැත්තම් මෙවැනි බොරු බේගල් වලින් අර වාස්තුවේ නායකාර මන්ත්‍රීතුමා එදා රැවට්ටුවා වගේ ජනතාව රවට්ටන්න නැතු ඉන්න කියලා අපි කියන්නේ. ඒ වගේම තමයි මම තවත් කරුණක් මතු කරන්න කැමතියි මේ අවස්ථාවේදී මේ නීතිය ගැන කතා කරනකොට දැන් මේ පහුගිය කාලේ මම කතා කරපර බරපතල වංචා විමර්ශන දූෂණ රාජ්‍ය සම්පත් නාස්ති වගේ දේවල් පිළිබඳව කතා කරනකොට ජනාධිපතිතුමා විටින් විට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා දැම්මා. නිවේදනයේ අර දෙන දෙන්න
මන්දවා ඔබතුමාත් එකඟ වෙන්න එකඟ වෙයි අපිත් එක්ක ඉංග්‍රීසි පිටපතේ පමණක් ඩ්‍රාෆ්ට් ෆෝ ඩිස්කෂන් කියලා තියෙන වෝටර්මාක් එකයි දෙමළ සහ සිංහල පිටපත්වල ඒ වෝටර්මාක් එක නැහැ. එතකොට මන්තුමා එතනම සැකයක් උපදිනවා ඇයි ඉංග්‍රීසි එක තුල පමණක් එසේ තියෙන්නේ දෙමළ සහ සිංහල පිටපත්වල නැහැ කියන කාරණාවත් මම ඔබතුමාට කියන්නේ ඔබතුමාත් බලන්න ඒ සම්බන්ධයෙන් ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා.
නෑ ඒ ඩ්‍රාෆ්ට් එක ඩ්‍රාෆ්ට් කියලා දාපු එක අනිත් ඒවාත් සිංහලෙන් සහ දෙමළෙන් දාන්න තමයි උවමනාව. මම කියන්නේ ඩ්‍රාෆ්ට් එක තියෙනවද නැද්ද කියන එකට වඩා දැන් ඉදිරිපත් කරපු කාරණේ තාම බරපතලයි. මේ දැන් මම කියන්නේ සමහර මාධ්‍ය වාර්තා කලේම අද ව්‍යවස්ථා කෙටුම්පතක් එනවා රට බෙදෙන ව්‍යවස්ථා කෙටුම්පතක්. අපිත් බලන්න කැමති ඒක. අපිත් බලන්න කැමති. දැන් ඕනේ මගේ වෙලාව දෙන්න. අපිත් බල බෑ බෑ බෑ. ආයි කියන්න බෑ. මම බොහොම පැහැදිලිව කරු. නෝ.
පොයින්ට් ඔෆ් ඕඩර්. ඔනරබල් මෙම්බර්.
I don't give my time.
කම්බම්බල. ඔනරබල් කම්බම්බල
බෑක් කෝල්. හරි හරි හරි.
කතා.
ඔව්.
ගරු නියෝජකාරක සභාපතිතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමා එවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මෙතුමා ප්‍රශ්න කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එවැනි ප්‍රකාශයක් නිකුත් කරේ අපි දැකලා නැති වුණාට, මෙතුමා දැකලා නැති වුණාට, අද මේ රටේ නොනිල අගමැතිලි සඳුන් වන එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා අපි දැක්ක රූපවාහිනියේ සිංහල පරිවර්තන සහිතව ගියා. එතුමා කියනවා අපි ව්‍යවස්ථාවක ඒක ෆෙඩරල් ව්‍යවස්ථාවට වඩා බලය බෙදපු ව්‍යවස්ථාවක්. ජනාධිපතිර ආණ්ඩුකාරයට කිසිම බලයක් නැති ව්‍යවස්ථාවක්.
හරි හරි ගොම්සෝදි එච්චරයි. හරි එමයයි. හරි රයිට් රයිට් රයිට්. මම දන්නේ ටී මෙමයි. මම හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙක් දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් හෝ සුමන්දිරන් හෝ කවර මන්ත්‍රීවරයෙක්වත් ඔවුන්ගේ ඔළුවේ හැදෙන මනෝවිකාර ලියවිල්ලකට ගත්තා කියලා කලබල වෙන්නේ නැහැ. මොකද ඔවුන් ලියවිලි හදන්න පුළුවන්. ඔව් ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, ව්‍යවස්ථාවක් කියලා කියන්නේ ලව් ලෙටර් එකක් නෙමෙයි. ඒක මේ කවුරු හරි ලියලා ඇවිල්ලා කොහේ හරි ඉදිරිපත් කරලා සීල් එක ගහලා සම්මත කරගන්න පුළුවන් එකක් නෙමෙයි. මම කියන්නේ කරුණාකරලා කියන්නේ මේ රටේ බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව ජීවත් වෙන රටක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන කාලාම සූත්‍රයේ තමන් කිව්වත් ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව පිළිගන්න එපාය කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියපු දේවල් පිළිගන්නවට වඩා බෞද්ධයා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන දේ පිළිගන්න ඕනේද අවිචාරවත්? බුදුන් වහන්සේත් කියලා තියෙනවා නම් තමන් කියපු දෙයක්වත් ඇහිල්ලකින් බැලිල්ලකින් තොරව තමන් කියපු නිසා පිළිගන්න එපා කියලා. අපි කියන්නේ ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය පිළිබඳව අපේ රටේ ව්‍යවස්ථාවේ තියෙනවා. මේ අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව 2016 ජනවාරි 9 වෙනිදා මේ පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරපු ලියවිල්ලක් තිබෙනවා. ව්‍යවස්ථාවක් හදන්නේ කොහොමද කියන එක පිළිබඳව අඩුතරමේ ඒකේ දල වශයෙන් පාර්ලිමේන්තුවේ 3/2ක් සහ ජනමත විචාරකකින් සම්මත යුතුයි කියන එක අපේ රටේ 8, 9, 10 පන්තිවල සමාජ අධ්‍යයන සහ පුරවැසි අධ්‍යාපනය උගන්වනවා. ඒක රටේ සාමාන්‍ය ජනතාවගේ අවබෝධය. එහෙම නැත්නම් සුමන්දිරන් මහත්තයා ලියවිල්ලක් හැදුවා. එහෙම නැත්නම් අඩේකලනාථ මන්ත්‍රීතුමා ලියවිල්ලක් ගෙනාවා. ඒක ව්‍යවස්ථාවක් වෙන්නේ නැහැ. ඒකට මේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඔතුමාලා මේ රටේ කෑල්ලක් කඩලා ඉල්ල ගන්න ගියත් එහෙම ව්‍යවස්ථා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ. හැබැයි ඒක දැන දැන තමන්ගේ දැන් මේ කුමන්ත්‍රණ ගහලා ආණ්ඩු හදාගන්න බැරි වුණාට පස්සේ රටේ ජනතාවගේ මේ රටේ ජනතාව රවට්ටලා මේ ආකාරයට මේ ආකාර රවට්ටලා ජාතිවාදයේ ආගම්වාදයේ වපුරලා මේ විදිහට බලය ගන්න එක ඉතාම කැතයි බලන්න මම මයික් කරනවා කියලා අවසන් කරනවා ගරු පොලසන මන්ත්‍රීතුමනි ඊයේ දවසේ මේ පාර්ලිමේන්තු විමල් විරංශ මන්ත්‍රීවරයා කියන කතාව ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු ඉහළ උසාවි වල විනිශ්චකාරු සම්බන්ධයෙන් ඔහු කරපු ප්‍රකාශය අතිශය බරපතලයි. ඒක නිකන් මේ පාර්ලිමේන්තුවේ ඔහුගේ ඔහු නිකන් එළිය වේදිකාවල මොන දේකවත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහු පාර්ලිමේන්තුවේ කියනවා ඒ ඉහළ අධිකරණ විනිශ්චකාරු දුරට පත් වෙන්න නම් එක්තරා ආගමික නිකායට සම්බන්ධ වෙන්න ඕනි කියලා. එතකොට ඔහු ඒකේ අදහස් කරන්නේ මොකද්ද? ඔහු අදහස් කරනවා ඒ පත් කර අග්‍ර විනිශ්චකාරතුමා ඇතුළු ඒ පත් කිරීම කරපු සියල්ල එහෙමනම් අර නිකායත් එක්ක සම්බන්ධයට පමණයි දීලා තිබෙන්නේ කියලා. හරිනම් ව්‍යවස්ථාදායක සභාව. මොකද මේ ව්‍යවස්ථාදායක සභාවේ දැන් රාජපක්ෂ පවුලේ දෙන්නෙක් නියෝජනය කරනවා. මෙතුමාලා කණ්ඩායම නියෝජනය කරනවා. හරිනම් මේ මන්ත්‍රීවරේ ව්‍යවස්ථාදායක සභාව ඉස්සරහට ගෙනහල්ලා ප්‍රශ්න කරන්න ඕන මෙවැනි ප්‍රකාශයක් කරන්න ඔබට තියෙන සාධක මොනවද කියලා. මොකද මේකෙන් හැල්ලු කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. අපි රටේ පාර්ලිමේන්තුව අපි මේ රටේ යම් ස්වාධීන කොමිෂන් සභා හදලා රටේ මේ අධිකරණ සේවය පරිපාලනය ස්වාධීන කරන්න උත්සාහ කරමින් ඉන්නකොට මෙවැනි මුග්ධ ප්‍රකාශයක් කරහා ඒ අවිශ්වාසය ඇති කිරීම ඉතාම බරපතලයි. ඒ කියන්නේ මේ හදන්නේ හෙට අනිද්දාට ඔහුට එරෙහිව ලැබෙන්නට නියමිත තීන්දුවලදී. අදත් අන්න ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ රුපියල් ලක්ෂ 100ක් ගෙවන්න අධිකරණේ තීන්දුවක් දීලා තියෙනවා. අපි අර ඇත්ත නැත්ත පොතේ සමහර කරුණු අපෙන් හොරාගත්තට ඒක නිසා තමන්ට එරෙහිව ලැබෙන්න නියමිත තීන්දුවලට ආවරණයක් හදාගෙන අන්න මෙන්න මේ වගේ කට්ටිය තමයි මට තීන්දුවනේ කියලා එතෙන්ටයි පාරකපාගෙන නිසා ගරු මොළසරණ මන්ත්‍රීතුමනි අධිකරණයේ ගරුත්වය හැල්ලු කරන්නට පාර්ලිමේන්තු වරප්‍රසාදවල බුවා වෙලා කිසු මන්ත්‍රීවරයෙකුට ඉඩ දෙන්න එපා කියලා ඉල්ලීම කරමින් මම නතර කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් ඩබ්ලිව් ඩී ජේ සෙන්විරත්න.
ගරු කල් සභා සභාපතිතුමනි නියෝජ්‍ය අද උදර්පණ පනත යටතේ තුර්කි රජයත් සමග 2008 අස්සම් කරපු ගිවිසුම අනුමති කිරීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. උදර්පණ පනත අත වශයෙන් අපි දන්නවා මේ රටේ 1977 ඉඳලා ක්‍රියාත්මක වන රටවල් අතර සම්බන්ධතා වැඩි දියුණු කරන පනතක්. එක රටක අපරාධයක් කරලා ඒ මුදල් වංචාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මිනිස් ඝාතනයක් වෙන්න පුළුවන්, වෙනයම් වරදක් වෙන්න පුළුවන්. ඔවුන් තවත් රටකට ගිහිල්ලා හැංගිලා එහෙම නැත්නම් ඒ රටේ අධිකරණයට බාර නොවී සිටියොත් ඔව්ව ගෙනල්ලා ඒ අධිකරණ ඉදිරියට පමුණුවලා දඩුවම් කිරීමේ විධිවිධාන මේ පනත යටතේ තිබෙනවා. ඒ අනුව තමයි මේ ගිවිසුම අත්සන් කරන්න. අපි දැනට රටවල් ගණනාවක් එක්ක මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. ඒ වගේම තවත් බොහෝ රටවල් එක්ක මේ ගිවිසුම අත්සන් නොකර යම් යම් ප්‍රශ්නවලට අද මැදි වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලය තුල අපි අත්සන් කළා රටවල් ගණනාවක් එක්ක, මම හිතනවා මැලේසියාව, ඉන්දියාව, පකිස්තාන වගේ රටවල්. ඒ රටවල් එක්ක අත්සන් කරපු නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ අර KPLTTE ප්‍රධාන මූල්‍ය සපයන්න වශයෙන් LTTE ආයුධ ගන්න, මුදල් ලබා ගන්න, උදව් කරමු KP අපිට ලබා ගන්නට පුළුවන්කම ලැබුණේ මැලේසියාත් සමග අත්සන් කරපු උදාර්පන පනතේ කිවිසුම නිසා. එතකොට පෞගිය කාලේ අපි නිව්යෝක් සම්මුතියකට අත්සන් කළා. එතකොට ඒ සම්මුතිය යටතේ අපිට කුජ්ජලයෝ භෞතික වශයෙන් ගේනත් බැරි වුණත් ඔවුන්ට ඔවුන් අපේ රටෙන් යම්කිසි වංචාවක් කරලා එහෙම නැත්නම් මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධව අවශ්‍ය වුණොත් ඒ අයගෙන් ඒ මූල්‍ය හෝ වෙනයන් දේපල ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධවත් විශේෂයක් තියෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර පුළුවන්කම තිබෙනවා අපිට සාකච්ඡා කරලා අදහස් හුවමාරු කරගෙන ඒ යම් යම් සහනයන් ලබා ගන්න. නමුත් අවාසනාවට සමහර රටවල් එක්ක මේක නැතිකම නිසා අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ තිබුණා එකක් මේ තිබුණා යම් යම් සිද්ධීන්. ඒ සිද්ධීන් වලදී අපිට ඒ සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයන්ව අපේ රට ලබා ගන්නට දෙන්න ගන්නට බැරි වුණා. දැන් මෙතන අර වීරතුංග සම්බන්ධව කිව්වා උදයන්ගේ වීරතුංග. ඔව ඩුබායි රටේ ඉන්නවා කියලා ආරංචියක් ලැබිලා පස්සේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි රටට ගියා මේ උදයන්ගේ වීරතුංගගේ. නමුත් අපිට ඔව ලබා ගන්න බැරි වුණා. මොකද ඩුබායි රටත් සමග අපේ තිබුණේ නැහැ මේ වැනි කිවිසුමක්. ඒ වගේ තමයි අද හුඟ දෙනෙක් කතා කරන මේ අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ. මේ පුජ්‍යලයා අද මේ රටේ විශාල මූල්‍ය හානියක් රට කරලා, ඒ වගේම මහ බැංකු මූල්‍ය වංචාව සම්බන්ධව පළවෙනි සැකකරු වශයෙන් අද අධිකරණේ නම් වෙලා සිටිනවා. නමුත් අධිකරණයේ ඇස් වලට වැලි ගහලා ඔහු ගියා මේ සිංගප්පූරුවට. ඔහු පදිංචි වෙලා තියෙන ස්ථිර පදිංචිකාරයේ සිංගප්පූරුවේ. ඒතොර සිංගප්පූරුවට ගිහිලා අද අපිට ඔහුව ගන්නට බැරි වෙලා තියෙනවා. සිංගප්පූරුව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක්. සිංගප්පූරුව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් වුණාට අද අපිට බැරි වෙලා තියෙනවා. තාමත් අපේ රටේ මේ විදේශ අමාත්‍යාංශය හරහා මේ ගැන සාකච්ඡා කරලා හරි සිංගප්පූරු රජයෙන් මොහොව ලබා ගන්න. මේක ලොකු පසුබෑමක්. මේ නිසා තමයි අද දිගින් දිගට මේ සභාවෙත් ඒ වගේ මුළු රටෙත් සියලුම අංශවල මේ ගැන කතා වෙන්නේ. මොකද විශාල මුදලක් මේ අර්ජුන් රණතුංගේ මෙහෙයීමෙන් අද අපිට නැති වෙලා තියෙනවා. පෞගේ දවස්වල භාණ්ඩාගාරයේ මේ සම්බන්ධව ප්‍රකාශයක් කළා. ඔවුන් කිව්වා ට්‍රිලියන 300ක පමණ මුදලක් යථා කාලයේදී අපිට අහිමි වෙනවා කියලා මේ අර්ජුන් රණතුංගේ මූලිකත්වයෙන් කරපු මේ මහා බැංකු මංකොල්ලේ නිසා. ඒතර මෑණි මුදලක් කපාඩුවක් දරන්න. මෑණි මුදලක් සම්බන්ධව මූල්‍යමය ප්‍රශ්න අපේ රටේ භාණ්ඩාගාරයටත් ඒ වගේ ආර්ථිකයටත් ඇති වෙන තත්ත්වයක් ඇතිවීම මම හිතනවා අපි කාගේත් අවධානයට යොමු යුතු දෙයක්. ඒක ලේසියෙන් අපිට අමතක කරන්න බෑ. මේ එක්සත් ජාතික පක්ෂ සමහර මන්ත්‍රීවරු කියනවා මේ අර්ජුන් රණතුංග කරුවා වගේම තවත් අය මේ වගේ දේවල් කරලා තියෙනවා. ඒ අයට විරුද්ධයි නඩු දාන්නේ නැත්තේ. ඒ අය මොකද අධිකරණයට නොගෙනෙන්නේ. නමුත් මම කියන්නට ඕනේ හැම කෙනෙක්ම අධිකරණයට ගේන දැනට කටයුතු කරලා තියෙනවා. විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශනවලදී මේ වරදකරුවන් වශයෙන් අද නම් වෙලා තියෙන උදවිය අධිකරණයට ගේනත් අවශ්‍ය පියවර දැනට ගනිමින් තිබෙනවා. ඒක කිසිම වෙනසක් ඒවයි ඇත්තේ නැහැ. මට පේනවා ජනාධිපතිවරයා ජනාධිපතිතුමාව මුල් කරගෙන එතුමාට පහර ගහන සමහර අය කටයුතු කරනවා. මේ සභාවේ වරප්‍රසාද වලට මුව වෙලා ඒක වැරදි. මේ සභාවේ වරප්‍රසාද පාවිච්චි කරලා ජනාධිපතිතුමාට මඩ ගහන්නවත් ඔව්ව ඔහුට චෝදනා කරන්නවත් මන්ත්‍රීවරුන්ට අයිතියක් නැහැ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. අත වශයෙන්ම මේ උදර්පණ පනත යටතේ අපි දන්නවා මෙච්ස මීට පෙරත් යම් යම් සිද්ධින් ඇති වෙලා තියෙනවා. මම කිව්වා ඒක මොකද වරක් ලාංකිකයෙක් ඉතාලියේ ගුවන් යානාව පැහැරගෙන ගිහිල්ලා ඔහු තායිලන්තේ ගොඩ බැස්සා. ඉතාලියන්තේ ගොඩ බැහැපු වෙලාවේ මේ පුජ්‍යලයව ඉතාලි රජය විසින් ඉල්ලුවා. මොකද ඔහුට විදුන් නඩු දාන්න. ඒ වෙලාවේ හිටියේ අපේ රටේ ජයවාදල ජනාධිපතිවරයා. මේ ජනාධිපතිතුමා මොහුව නිදහස් කළේ නැහැ, මොහුව දුන්නේ නැහැ. මොකද මොහු ලාංකේය නිසා කොයි විදිහෙන් ඔහුට ඔහු සම්බන්ධ කටයුතු කරයිද කියන කාරණේ සම්බන්ධව පැහැදිලි විවරණයක් පැහැදිලි මතයක් නොලැබුණු නිසා එයා නමුත් ඔහුට විරුද්ධ අධිකරණයේ නඩු දාලා පියවර ගත්තා. ඔහු අවුරුදු 20කට හිරේ ගියා. ඒ නිසා යම් කිසි රටක මේ වරදක් කළාම ඒ වරද කරපු පුජ්‍යලයාට ඒ වරද කරපු රටේම සමහර විට දඩුවම් නොකලත් හැම රටකම යුතුකමක්ව තියෙනවා. මේ වරද කරපු පුජ්‍යලයාට යම් කිසි දඩුවමක් දීලා ජාත්‍යන්තරව ජනතාව ජාත්‍යන්තරව ඔහුගේ ඒ වරද හෙළි කරලා ඔහුට දඩුවම් කරන්න. ඒතර මේක මං හිතනවා ඒ ලංකාවෙත් කීප වරක්ම යම් යම් තැන්වල සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට උදාත්ම නීතිය ක්‍රියාත්මක වන්නේ නම් අපරාධ කර්ම භාර කිරීම දෙරට අතර පවතින බැඳීමක් වන වගකීමක් බවට පත් වෙනවා. එල්ටීටී සංවිධානයේ නායකයා වේලපුලි ප්‍රභාකරන් අවසාන යුද්ධ කාලයේදී අපි අල්ලගෙන ඔහුව යම් විදිහකින් මිය නොගියන ඔහුගේ ජීවිතාක්ෂර පවත් නොවුන නම් අපිට එදා සිද්ධ වෙනවා ඉන්දියාවට බාර දෙන්න. මොකද අපි ඉන්දියාවත් අතර උදාර්පණ පනත යටතේ දිවිසමක් තියෙන නිසා. එතකොට ඉන්දියාවට ඌව බාර දෙන්න අවශ්‍ය වෙලා තියෙන මොකද අද රජීව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධව ඉන්දියාවට ඌව අවශ්‍ය වෙලා තියෙනවා. ඌ ඒ නඩුවේ නම්කරු විත්තිකාරයෙක්. ඌ නොමැති වෙයි නඩුව අහන ඉතින් දඩුවන් නියම වෙච්ච පුද්ගලෙක්. ඒ නිසාම එවැනි තත්ත්වයක් තියෙනවා. අන්න ඒ විදිහේ විධිවිධාන මේ නීති යටතේ මේ පනතේ යටතේ තියෙනවා. ඒ පනතේ යම් යම් විධිවිධාන අනුව තමයි මේ පන මේ ගිවිසුමස්සංක මේ ගිවිසුමස්සම් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ කාරණය ගැන අපි සන්තෝෂ වෙන්න ඕන. අද මේ විදිහෙන් හරි රටවල් අතර සම්බන්ධතාවයක් ඇති වෙලා ඒ වගේම මේ රටවල් වල සිද්ධ වෙන අපරාධ මැඩීමට ඒ වගේම අපේ රටවල් වල අපරාධ කරලා ඒ රටවල් වල ගිහිල්ලා හැංගිලා ඉන්න අයව ලබා ගැනීමට අපිට ඉඩකඩ සැලසීම ගැන අද අපේ රටට තියෙන විශාලම ව්‍යසනය තමයි මේ රටේ සමහර උදවියද විජේ රටවල් වල ගිහිල්ලා ඒ රටවල් වල ඉඳගෙන අපේ රටේ අපරාධ මෙහෙමන මොකද පෞගිය කාලේ යම් යම් මිලිමරි වලට ඒ වගේම මංකොල්ල කෑම වලට මේ රටෙන් ගිය උදවිය ඩුබායි රටේම නැත්තම් මැද පෙරදිග සමහර රටවල ඉඳගෙන ඒවා මෙහෙමනවයි කියන මේ කරුණු තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේව සම්බන්ධවත් වැඩි අවධානයක් යොමු කළ යුතු තිබුණා. මොකද මේ තත්ත්වය දිගට ගෙනියන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මේ තත්ත්වය නැති කරන්නට ඕනේ. මොකද විචාන වශයෙන් අර මත් කුඩු ජාවාරම් වල යදී සිටින උදවිය අද විදේශ රටවලට ගිහිලා තමුගේ සගයව ලව්වා අද ඒ ජාවාරම් කරන. එතකොට මං හිතන්නේ මේනි තත්ත්වයන් වළක්වා දීම සඳහා අවශ්‍ය පිළිවෙල ගත යුතු තිබෙනවා. මේ නිසා මේ පනත යටතේ අද මේ විදිහ අස්සංකර මේ තුර්කි රජේ මම දන්නේ නැහැ කොයිතරම් දුරට තුර්කි රජයත් සමග අස්සම් කිරීම නිසා මේ කිසිම අපිට ප්‍රයෝජනවත් වෙයිද කියලා. නමුත් සමහර විට ඉඳලා හිටලා හරි අපේ රටෙන් වරදක් කරලා ඒ රට ගියොත් අපිට ඒ පුජ්‍යය ලබා ගැනීම හැකියාවත් මේකේ තුලින් ලැබෙන නිසා මේ වන් හිතනවා අපි අනුමත කළ යුතුයි. ඒ වගේම අපිට බොහෝ විට අපි සමග සම්බන්ධකම් පවත්වන සිංගප්පූරුව ඩුබායි වැනි රටවල් සමගම මේ ගිවිසුම අස්සම් කිරීම සඳහා රජයේ අවධානය යොමු වෙන්නට ඕන කියන කාරණයක් මතක් කරමින් මගේ වචන කිපය මා අවසාන කරනවා.